අපි දැන් SBS සිංහල වැඩසටහනින් කතාබහ කරන්න යන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව. සෞඛ්‍ය කාරණා පිළිබඳව අපි නිරන්තරයෙන්ම SBS සිංහල වැඩසටහනින් ඔබව දැනුවත් කරන, විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ වාසය කරද්දී ඔබට නිරන්තරයෙන්ම ගනුදෙනු කරන්න වෙන සෞඛ්‍ය කාරණා පිළිබඳව. දැන් මේ අපි ගත කරන්න පෙබරවාරි මාසයේ සාමාන්‍යයෙන් හඳුන්වනවා මේ ඩිම්බකෝෂ දැනුවත් කිරීමේ මාසයේ විදිහට ඔස්ට්‍රේලියාව තුළ. අපි ඒ නිසා අද දවසේ ඩිම්බකෝෂ පිළිබඳව තමයි කතාබහ කරන්න යන්නේ මේ මොහොතේදී. මේ සම්බන්ධයෙන් කතාබහ කරන්න අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා මෙල්බන් නුවර වාසය කරන වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාට. ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්න ඔබතුමාව.
සුබෝදෑසනක් මදුර.
හොඳයි, අපි මුලින්ම කතාබහ කරමු මොකද්ද මේ ඩිම්බකෝෂ පිළිකා කියලා කියන්නේ කියලා වෛද්‍යතුමනි.
ඔව් මදුර, අපි මම හිතන්නේ අපි හැමදාම කරනවා වගේ පිළිකා ගැන කතා කරන්න කලින් අපි ඩිම්බකෝෂ කියන්නේ මොනවද, ඒ වගේ කාර්යභාරය කොමක්ද කියලා හඳුනා ගැනීම වැදගත් කියලා. ඩිම්බකෝෂ එහෙමත් නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඕවරීස් කියන ඉන්ද්‍රියන් උදරයේ පහළ කොටසේ පිහිටලා තියෙන පැලපුවේ නාල අග පිහිටා ඇති කුඩා ප්‍රමාණය, කුරුළු බිත්තරයක් පමණ ප්‍රමාණය ඉන්ද්‍රියන් දෙකක්. සාමාන්‍යයෙන් වැඩුණු ස්ත්‍රියෙක්ගේ, දරුවන් ලැබිය හැකි වැඩුණු ස්ත්‍රියෙක්ගේ ඩිම්බකෝෂ දෙකක් තියෙනවා වම සහ දකුණේ. ප්‍රමාණයෙන් දිග සෙන්ටිමීටර් 3.5ක්, පළල සෙන්ටිමීටර් 2ක් හා ඝනකම සෙන්ටිමීටරයක් පමණ වෙනවා. ඩිම්බකෝෂයක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 7ක් පමණ වෙනවා. මේ වගේ ප්‍රමාණය ස්ත්‍රීන්ගේ ආර්ථව චක්‍රයේ අවධිය අනුව ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරොත් මේ වගේ කාර්යභාරය ඩිම්බකෝෂවල මූලිකම කාර්යභාරය වෙන්නේ හෝමෝන ස්රාවය, ස්ත්‍රී හෝමෝන ස්රාවය සහ ප්‍රජනනයට අවශ්‍ය ඩිම්බ, එහෙමත් නැත්නම් එග්ස් බිත්තර මුදා හැරීම. මෙන්න මේ කියන ඩිම්බකෝෂවල ඩිම්බකෝෂ හැදිලා තියෙන සෛලවල සිදුවන වෙනස්කම් නිසා ඇතිවන පිළිකා ඩිම්බකෝෂ පිළිකා විදිහට හැඳින්වෙනවා. මේවායින් 90%ක් පමණ, දළ වශයෙන් 90%ක් පමණ ඩිම්බකෝෂයේ පිටත ආවරණය පිළිකා, 10%ක් පමණ ඇතුළත ඇතිවන පිළිකා.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරමු වෛද්‍යතුමනි. දැන් මේ ඩිම්බකෝෂ පිළිකාවල තිබෙන රෝග ලක්ෂණ මොනවද කියලා?
ඔව් මදුර, රෝග ලක්ෂණ ඉතාම වැදගත් රෝගී නිර්ණය කිරීම සඳහා. උදරයේ නිරායම, ඊට පස්සේ උදරයේ පහළ වේදනාව වගේ දේවල් බොහොම හැම වෙලෙම වගේ පිළිකාවත් තියෙන කෙනෙකුට එන්න පුළුවන්. ඊට අමතරව බ්ලෝටින්, එහෙම නැත්නම් නිතරම බඩ පිරුණු ගතිය, කෑම අරුචිය, එමත් නැත්නම් කුඩා ප්‍රමාණයක් ගත්තත් නිතරම බඩ පිරිච්ච ගතිය වගේ රෝග ලක්ෂණ තියෙන පුළුවන්. ඊට අමතරව නිතරම මුත්‍රා පහ කිරීමට සිදුවීම හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය බව නිතරම දැනීම රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව කොන්දේ වේදනාව, කොන්දේ පහළ වේදනාව එන්න පුළුවන් ඩිම්බකෝෂ පිළිකා තියෙන කෙනෙකුට. මලබද්ධ, එහෙමත් නැත්නම් කොන්ස්ටිපේෂන් එන්න පුළුවන්. ස්ත්‍රීන්ගේ ආර්ථව චක්‍රයේ වෙනස්කම් හා ආර්ථව හරණය, කියන්නේ ආර්ථව චක්‍රයේ නැවතීමෙන් පසු රුධිර වහනය වීම ඩිම්බකෝෂ පිළිකාව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. බර අඩුවීම, කිසිම හේතුවක් නැතුව බර අඩුවීම, අධික මහන්සිය, මේවත් ඩිම්බකෝෂ පිළිකාවල රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ ගොඩාක් තියෙනවා. ප්‍රධාන ඒවා දැන් මම මුලින් කියපු උදරේ නිරායම, උදරේ කැක්කුම තමයි ප්‍රධානම රෝග ලක්ෂණයක් විදිහට එන්නේ.
හොඳයි, දැන් සාමාන්‍යයෙන් හැම රෝගයක්ම හටගන්නට හේතු කාරණා තියෙනවා. දැන් ඩිම්බකෝෂ පිළිකා හටගන්නට බලපාන ප්‍රධාන හේතු කාරණා මොනවද වෛද්‍යතුමනි?
ඔව් මදුර, හේතු කාරණා හැම නැත්තම් ඩිම්බකෝෂ පිළිකා හට ගැනීමට අවදානම් කාරණා විදිහට ගත්තොත් ස්ත්‍රීන්ගේ වයස යෑමත් එක්ක අවුරුදු 50ට වයස ප්‍රමාණයට වැඩිය වැඩිවීමෙන් ඩිම්බකෝෂ අවදානම් තත්ත්වයක් එන්න පුළුවන්. ඊට අමතරව පවුලේ අයට ඩිම්බකෝෂ පීරු පිළිකා හා ආන්ත්‍ර පිළිකා තියෙනවා නම් ඩිම්බකෝෂ පිළිකා එමට හැකියාව වැඩි. අඩු වයසෙන් ආර්ථව චක්‍රය පටන් ගැනීම හා ආර්ථව හරණය පසු වී නැවතීම නිසාත් ඩිම්බකෝෂ පිළිකායේ මේ අවදානම් වැඩි වෙනවා. ඊට අමතරව දරුවන් නොමැති වීම හෝ කල් පසු වී දරුවන් ලැබීමත් ඩිම්බකෝෂ පිළිකා වලට හේතුවක්. එහෙම නැත්නම් පළමු දරුවා අවුරුදු 30ට පස්සේ ලැබීමත් අවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන්. සමහරුන් ආර්ථව හරණයෙන් පසු, එහෙම නැත්නම් ආර්ථවේ නැවතීමෙන් පසු හෝමෝන ප්‍රතිකාර ගන්නවා. මේ හෝමෝන ප්‍රතිකාරය දීර්ඝ කාලයක් ගැනීමෙන් ඩිම්බ කෝෂ පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දුම්බීම අධික බර එමත් නැත්නම් ස්ථූලතාවය තියෙන කෙනෙකුටත් ඩිම්බ කෝෂ පිළිකා ඇතිවීමේ අවදානම් වැඩි. මේ මුලින් කියපු හේතු වලට අමතරව ජානමය හේතු වෙන්න පුළුවන්. අපි දන්නේ මම මේ කිව්වාම ගොඩක් කටින් මතක් වෙයි, පියුරු පිළිකා ඇති වෙන ජානය බ්‍රැකා 1 හාටු එමන් නැත්තම් BRAC 1 හාටු ජානමය තත්ත්වය තියෙන කට්ටියටත් දිඹකෝෂ පිළිකා ඇතිවීම අවදානම් වැඩි.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ මේ ගෙවි යන මාසයේ පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඩිම්බකෝෂ පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයේ විදිහට තමයි නම් කරලා තියෙන්නේ. අපි SBS සිංහල වැඩසටහනේ මේ මොහොතේදී කතා බහ කරමින් සිටින්නේ ඩිම්බකෝෂ පිළිකා පිළිබඳව මෙල්බන් නුවර වැසෙන වෛද්‍ය නඳුන් බණ්ඩාර මහතා සමග. වෛද්‍යතුමනි, අපි ඊළඟට අවධානය යොමු කරමු. දැන් මේ කොහොමද මේ ඩිම්බකෝෂ පිළිකා හඳුනාගන්නේ? ඒ වගේම මේ ඔස්ට්‍රේලියාව තුළ මේ ඩිම්බකෝෂ පිළිකාවල පැතිරීම කොහොමද කියලා?
වැදගත් දෙයක් මුලින්ම කියන්න ඕන, ඩිම්බකෝෂ පිළිකා හඳුනා ගැනීමට මුලින් හඳුනා ගැනීමට පරීක්ෂණ නැහැ. දැන් අපි ගැප් ගැල පිළිකා හඳුනා ගැනීමට පැප් ස්මියර් නැමැති පරීක්ෂණ කරනවා. එයින් කිසිම හැකියාවක් නැහැ ඩිම්බකෝෂ පිළිකා හඳුනා ගැනීමට. අපි මුලදී කතා කරපු රෝග ලක්ෂණ තියෙනවා නම් අපිට රෝග නිශ්චය සඳහා තව පරීක්ෂණ දෙකක් කරන්න පුළුවන්, රුධිර පරීක්ෂණයක් සහ ස්කෑන් එකක්. රුධිර පරීක්ෂණයෙන් අපිට සාමාන්‍ය රෝගනිෂ්ඨයට සපෝර්ටිව් එවිඩන්ස් එකක් විදිහට ගන්න පුළුවන් රුධිර පරීක්ෂණය. ඊට අමතරව අපිට සැකයක් තියෙනවා නම් මේ ඩිම්බකෝෂ පිළිකාවක් විය හැකි කියලා ස්කෑන් එකක් කළ යුතුයි ඒ නිගමනය කිරීම සඳහා. ඊට අමතරව අපි කතා කරොත් කොතරම් පැතිරී තියෙනවද, එහෙම නැත්නම් මේ මේ රෝගී කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඔස්ට්‍රේලියාව තුළ සෑම දවසක් තුළ රෝගීන් 4 දෙනෙකු හඳුනා ගැනෙනවා ඩිම්බකෝෂ පිළිකා තියෙනවා කියලා. හඳුනාගත් රෝගීන්ගෙන් හැම පැය 24ක් ඇතුළතම 30 දෙනෙකු මිය යනවා. ඔබට තේරෙනවා මේ කොච්චරම් වැදගත්ද කියලා. අනිත් වැදගත් කාරණාව තමයි දැන් ඩිම්බකෝෂ පිළිකා අපි හඳුනා ගනිද්දී බොහෝ දුරට 70%ක් පමණ රෝගීන්ගේ පිළිකා තත්ත්වය ඩිම්බකෝෂයෙන් පිටතට පැතිරී තියෙනවා. මේ හඳුනාගත්තට පසුව රෝගීන් අවුරුදු 5ක් ජීවත් වෙන්නේ දළ වශයෙන් 43%ක් පමණ.
හොඳයි, මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි කතා බහ කරමු. වෛද්‍යතුමනි, දැන් මේ ඩිම්බකෝෂ පිළිකා රෝගය සුවපත් කිරීමට හෝ මින් වැළකී සිටින්නට අපිට හැකියාවක් තිබෙනවද කියලා?
ඔව්, සුවපත් කිරීම ගැන කතා කරොත් මදුර සරල උත්තරේ ඔව්, සුවපත් කළ හැකි. නමුත් අපි හඳුනා ගනිද්දී පිළිකාව ඩිම්බකෝෂ වලින් පිටතට පැතිරි නොපැවතිය යුතුයි. ඩිම්බකෝෂ වලින් පිටතට පැතිරිලා නම් සුව කිරීම තරමක් අපහසුයි. ප්‍රතිකාර ගැන කතා කරොත් අපි කරන ප්‍රතිකාර වෙනස් වෙනවා. ප්‍රතිකාර ක්‍රමය පිළිකා වර්ගය, ඩිම්බකෝෂ පිළිකා ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. ඒ පිළිකා වර්ගය අනුව අපි කරන ප්‍රතිකාරය වෙනස් වෙනවා. ඊට අමතරව පිළිකාව පවතින අවධිය ඩිම්බකෝෂය තුල පවතිනවාද, එහෙම නැත්නම් ඩිම්බකෝෂයෙන් එපිටට කොපමණ ප්‍රමාණයක් පැතිරී තියෙනවද කියන එක මතත් ප්‍රතිකාරය තීරණය වෙනවා. ඊට අමතරව ඩිම්බකෝෂ පිළිකාව තියෙන රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මත, රෝගියා තරුණ වයසේ කෙනෙක්ද එමත් නැත්නම් මහලු වයසේ කෙනෙක්ද කියන කාරණය මතත් ප්‍රතිකාරය වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන් ප්‍රතිකාරකම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මූලික අවදී නම් ශල්‍යකර්මයක මගින් ඩිම්බකෝෂ ඉවත් කිරීම හෝ ඩිම්බකෝෂ පැලෝපිය නාල ගර්භාෂය හා ගැප් කිල සියල්ලම ඉවත් කිරීම. ඊට අමතරව කීමෝතෙරපි එමන් නැත්නම් ඖෂධන මගින් සෛලවලට ප්‍රතිකාර කිරීම. ඊටත් අමතරව රේඩියෝතෙරපි එමන් නැත්නම් විකිරණ මගින් සෛලවලට ප්‍රතිකාර කිරීම. මෙතන තව වැදගත් කාරණයක් තියෙනවා. පහුගිය අවුරුදු 30 ඇතුළත මම මේ සඳහන් කරපු ප්‍රතිකාර ක්‍රම කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. පහුගිය අවුරුදු 30 ඇතුළතම මේ ප්‍රතිකාර ක්‍රම තමයි යොදාගෙන තියෙන ඩිම්බකෝෂ පිළිකා වලට ප්‍රතිකාර කිරීම සඳහා. වැළකී සිටීමට ඔබට මතක ඇති දැන් අපි මුලදී කතා කරා හේතු, එහෙමත් නැත්නම් ඩිම්බකෝෂ පිළිකා වැළදීමට ඇති අවදානම් තත්ත්ව මොනවාද කියලා. ඒ තත්ත්ව වලින් අපිට වෙනස් කළ හැකි දේවල් තියෙන බොහොම අඩු ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට කිව්වොත් දුම්බීම, ස්ථූලතාවය, ඒ වගේ දේවල් අපිට වෙනස් කළ හැකි. අනිත් කාරණා ජානමය කාරණා, එහෙම නැත්නම් පවුලේ අයට පිළිකා වැලදීම් වගේ දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඉතින් වැලක සිටීමට කරන්න පුළුවන් දේවල් ගොඩක් අඩුයි. හැබැයි මොනවා හරි අවදානම් කාරණා තියෙනවා නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හා සමග එක්කතු වී කතා කර නිතරම ඔබ වෛද්‍යවරයා හමු වී අවශ්‍ය පරීක්ෂණ කිරීම ඉතාම වැදගත්.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ ඩිම්බකෝෂ පිළිකා පිළිබඳව. මේ ගෙවි යන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඩිම්බකෝෂ පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේ විදිහට තමයි හැඳින්වෙන්නේ. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඔබත් සමග කරුණු බෙදා හදාගත්තාට SBS සිංහල වැඩසටහනෙන් අපි මෙල්බන් නුවර වෙසෙන වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාට සුබ දවසක්, බොහොමත්ම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර. සියලුම දෙනාට සුබ දවසක්.